රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය නමින් රජය විසින් අවසන් ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ශීඝ්‍ර පෞද්ගලීකරණයකට ලක් කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා මේ වන විට තෝරාගෙන ඇති ආයතන ලයිස්තුවේ ප්‍රමුඛතම ආයතන තුනක් වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ලිට්‍රෝ ගෑස් ආයතනය. රාජ්‍ය ව්‍යවසායන් පවතින්නේ ලාභය ලැබීමේ අරමුණින් පමණක් නොවේ. එම ව්‍යාපාර ජාතික ආරක්ෂාව සමග බැඳී තිබීම, ඒවායේ දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිලාභ තිබීම, සමාජ සාධාරණත්වය හා සමාජ සුපසාධනයේ තහවුරු කිරීම, වෙළඳපොළ ස්ථායීකරණය හා වෙළඳපොළ තුළ අහිතකර ඒකාධිකාරීත්වයක් ඇතිවීම වැළැක්වීම යනාදිය රාජ්‍ය ව්‍යාපාර කිරීමේ අරමුණු වෙන.
රොෂාන්,
අපි පිළිගන්නවා මේ රටේ පාඩු ලබන යම් යම් රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යයි. රටේ බදු ගෙවන්නන්ට මේ පාඩු ලබන ව්‍යාපාර කිසිම කොන්දේසියකින් විරහිතව මුදල් පොම්ප කරන්නට මේ රටේ බදු ගෙවන්නන්ට හැකියාවක් නැහැ. හැබැයි ඒ වගේම අපි ඉහත සඳහන් හේතු කරුණු කාරණා ඔළුවට අරගෙන මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය ගියා බලන්නට වෙනවා. එතනදී ලාභ ලබන ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. අකාර්යක්ෂම වීම හෝ රජයට තවදුරටත් වෙළඳපොළ තරංකාරීත්වයට මුහුණ දීමට නොහැකි වීම හෝ කෙටි කාලීන අරමුදල් සපයා ගැනීමේ අරමුණින් හෝ රජය විසින් යම් රජයේ ආයතනයක් පෞද්ගලීකරණය කරන්නේ නම් ඔවුන් එමගින් ලැබෙන කෙටි කාලීන මුදල ගැන පමණක් නොව පෞද්ගලීකරණය නිසා ඉහතින් සඳහන් කළ සියලු කරුණු කෙරෙහි වන බලපෑම් ගැනද ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ යුතු වෙනවා. ඉහත අධ්‍යයනයන් සිදු කළේද යන්න දැන ගැනීමට මහජනතාවට මෙන්ම පාර්ලිමේන්තුවටද අයිතියක් තිබෙනවා. එය එම ආයතනවල සේවය කරන සේවකින්ගේද නිලධාරින්ගේද අයිතියක් වෙනවා. මේ සම්බන්ධයෙන් මා විසින් කීප වරක්ම ප්‍රශ්න නැගුවත් එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා නොදුන් හේයින් සහ ඇතැම් පිළිතුරු ප්‍රමාණවත් නොවූ හේයින් මම මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කොපමණ කාලයක් පෞද්ගලික අංශයට පවරා තිබුණේද? එම කාලය තුළ එක් එක් වසරවලදී ලැබූ ලාභ අලාභ තත්ත්වයන් කවරේද? යලිත්වරක් රජයට පවරා ගැනුණේ කුමන වසරේද? එසේ පවරා ගැනීමෙන් පසුව එක් එක් වසරවලදී කොපමණ ලාභ අලාභ තත්ත්වයන් වාර්තා කර ඇද්ද? රජයේ පෞද්ගලීකරණයට සැරසෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක්, නැතහොත් එහි පාලිත සමාගම්ද ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කරන්නේද? එසේ ප්‍රතිව්‍යුහගතකරණය හෝ පෞද්ගලීකරණය කරනු ලබන පාලිත සමාගම් අතරට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගමද ඇතුළත් වන්නේද? නොයසේ නම් ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතු අනෙකුත් පාලිත සමාගම් මොනවාද? ඒ සඳහා පදනම් වූ කරුණු කවරේද? මේ සම්බන්ධයෙන් රජයේ පූර්ව අධ්‍යයනයක් සිදු කරන ලද්දේ? එම වාර්තාව එසේ අධ්‍යයනයක් කරා නම් සභාගත කරන්නේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම පසුගිය වසර පහ තුළදී ලැබූ ලාභ ස්ට්‍රෝක් අලාභයන් පිළිබඳ වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකි. මෙම සමාගම් විසින් පසුගිය වසර පහ තුළදී රජයට ගෙවනු ලැබූ බදු ප්‍රමාණයන් කවරේ? අපි අහලා තියෙනවා ගරු අමාත්‍යතුමනි, වර්ල්ඩ් බැංක් එකෙන් දීලා තියෙනවා ඩොලර් මිලියන ගණනාවක් විශේෂයෙන්ම ගෑස් සප්ලයිස් වල පහසුකම් සපයන්න. අපිට ආරංචි මාස කීපයක් ඇතුළත ඒ වර්ල්ඩ් බැංක් එක ලබා දුන්නු ඒ ලෝන් කම්පෝනන්ට් එකේ මුදල ගෑස් ලබා ගැනීම සඳහා ආපහු ගෙවීමටත් ලිට්‍රෝ ගෑස් සමාගම සමත් වුණයි කියලා. ඒ කාරණාව සත්‍යද්ද අසත්‍යද්ද කියන කාරණාව පිළිබඳව මුතුමා පිළිතුරු සපයන්. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් ප්‍රමාණය කොපමණද? පෞද්ගලික අංශයේ සතු කොටස් ප්‍රමාණය කොපමණද? ඒ කොපමණ ප්‍රතිශතයක්? එම කොටස් හිමි පෞද්ගලික හිමිකාරීත්වයේ දරන ආයතන මොනවාද? පසුගිය 2022 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලාභ නොලද්දේද? නොයසේ නම් ලැබූ අලාභය හෝ ලාභය කොපමණද? පසුගිය වසරේදී ටෙලිකොම් ආයතනය මගින් රජයේ භාණ්ඩාගාරයේ වෙත ගෙවූ සමස්ත බදු ප්‍රමාණය කොපමණද? මේ වන විට ටෙලිකොම් ආයතනය ප්‍රතිවිහෝ ගතකරණය පෞද්ගලීකරණය සඳහා ලංසු කැඳවීමක් සිදු කර තිබේ. ප්‍රතිවිහෝ ගතකරණයට පෞද්ගලීකරණයට පෙර ටෙලිකොම් ආයතනයේ වත්කම් පිළිබඳ තක්සේරුවක් කර ඇත්ද? එසේ නම් එම තක්සේරු වාර්තාව සභා කරන්නේද, සභාගත කරන්නේද? නොයසේ නම් මේ මන්ද එම රජයේ සතු ව්‍යවසායකයන් වන පෞද්ගලීකරණ ක්‍රියාවලියේ විනිවිද භාවය සහ වගවීම සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මෙම ක්‍රියාවලිය දූෂණයෙන් හා අනිසි බලපෑම් වලින් තොර බවට රජය සහතික කරන්නේ කෙසේද? මෙම රජයේ සතු ව්‍යවසායකයන් පෞද්ගලීකරණය කිරීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සේවක පිරිස, පාරිභෝගිකයින්, කර්මාන්ත ශේෂ්ත්‍රයේ විශේෂඥයින් ඇතුළු පාර්ශ්වකරුවන් යම් කිසි සංවාදයකට, කන්සල්ටේෂන් එකකට උපදෙස් ලබා ගන්නට, අදහස් ලබා ගන්නට කටයුතු කළා තිබෙනවා. එසේනම් එම උපදෙස් ලබාගත් සංවාදශීලී වාර්තා සභාගත කරන්නට කටයුතු කරන්නේ. මෙම රජයේ සතු ව්‍යවසායකයන් පෞද්ගලීකරණය කිරීමේදී විශේෂයෙන් වත්මන් සේවකින්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ පාරිභෝගිකයින්ට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් රජයේ විසින් පුළුල් බලපෑම් තක්සේරුවක් කර තිබේද, අධ්‍යයනයක් කර තිබේද? පෞද්ගලීකරණයෙන් පසු මෙම රජයේ සතු ව්‍යවසායකයන් වල සේවකින්ගේ අයිතිවාසිකම් සහ සුබ සාධනය ආරක්ෂා කිරීම සඳහා කුමන ප්‍රතිපාදන සලසා තිබේද? ඔවුන්ගේ රැකියා කොන්දේසි හෝ ප්‍රතිලාභවල යම් වෙනසක් සිදුවේද? ඒ සම්බන්ධ රජයේ අධ්‍යයන හා නිර්ණායක සභාගත කරන්නේ මෙම රාජ්‍ය ව්‍යවසායක පෞද්ගලීකරණය කිරීමෙන් ලැබෙන මුදල් ප්‍රයෝජනයට ගන්නා ආකාරය කෙසේද? ඒවා වෙනත් රාජ්‍ය අංශයන්හි නැවත ආයෝජනය කරන්නේ නැතහොත් රාජ්‍ය ණය අඩු කිරීමට හෝ එදිනෙදා වියදම් පියවා ගැනීමට යොදා ගන්නේද? මේක තමයි මගේ ප්‍රශ්නය. අමාත්‍යතුමා, විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන මොහොතේ මම නැවතත් මතක් කරන්න කැමතියි ඔබතුමාට, විශේෂයෙන්ම ඊයේ දිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්නු තීන්දුව හොඳට හිතට අරගෙන රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ගත හැකි පරිණතම දත්ත කේන්ද්‍රීය, ඒ වගේම විද්‍යාත්මක, ඒ වගේම සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දුව තීන්ද ගැනීම වඩාත් යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. එසේ නොකළහොත් ඔබතුමන්ලාටත් සිදුවෙන්නේ ඊයේ දිනේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ ලබා දුන්නු තීන්දුව හා සමානව යම් කිසි තීන්දුවකට යටත් වීම.
ගරු කතානායකතුමනි, 24-2 ප්‍රශ්න යටතේ විපක්ෂ නායකතුමා ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරි දිනයකදී සවිස්තරව පිළිතුරු ලබා දෙන්න සූදානමින් ඉන්නවා.
ඔව් මිසුටි, ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 2 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්වන්වල නිදහස් විය යුතුය.
ස්වභාවිකවද?
ආයි
අංක 2 නීතිඥ කිරියල්ල මෙතුමා.
අයි
ලක්ෂ්මයි.
අයි මූ අයිටම් 2 සර්. දැන් උගට
යෝජනා විස්තර කරන්න.
බින්දු කොට මම.
යා.
මේක සිලෙක්ට් මොෂන් සපෝට් කරනවා කියන්නේ.
ඉස්තර කරන්න.
සෙකන්ඩ් ඉන් ද මොෂන්. සෙකන්ඩ් ඉන් ද මොෂන්. I'm sorry.
අංක 3 උදේන කිරින්දු කොට මෙතුමා.
කිරින්දු කොට මන්තුමා.
Yes. ගරු කතානායකතුමනි, යෝහාන් පතිරණ පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා ඉස්තර කරන්න.
ගරු සභාපතිතුමනි, ගරු කතානායකතුමනි, ඒ යෝජනාව මම ඉස්තර කරනවා.
විසයන පනත් කෙටුම්පත ડોક્ટર හර්ෂලි සිල්වා.
ගරු කතානායකතුමනි, සන්තෝෂ වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඉස්සෙල්ලාම කියන්න ඕනේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා දැන් කිව්වා මේ 2003 මුදල් වාග්කීම් පනත නීතියට අනුව 5%ක අයවැය පරතරයක් තියාගන්න ඕනේ කියලා. මම මතක් කරන්න කැමතියි 2024 අයවැය ඉදිරිපත් කරලා තියෙන නීති විරෝධී ලෙස කියලා. මොකද 5%ට වඩා වැඩි අගයක් තමයි මේ අයවැයේ පරතරය හැටියට තියෙන්නේ. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කැබිනට් එකේ හිටියනම් මෙතන ඇවිල්ලා කියන්නේ නැතුව ඒක එතන කියලා විසඳගන්න තිබ්බා. ඒක තමයි මූලික කාරණේ. මේ සියලු දේ කතා කරන්න කලින් නීති විරෝධී ලෙස තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. අද අපි මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්න තමයි කතානායකතුමා කොහොමද අපේ මේ බංකොලොත් ආර්ථිකය තිරසාරව ශක්තිමත් කරන්නේ කියන එක. හරි, ඔක්කොම කලින් කොහොමද තුන් වේලකන් කොහොමද ලයිට් බිල ගෙවන්නේ, කොහොමද බෙහෙත් ටික ගන්න. ඕකනේ මූලික කාරණා තුන. මහාචාර්ය රොහන් සමරජී වගේ නායකත්වයෙන් ලර්න් ඒෂියා ආයතනයේ වාර්තාවේ සඳහන් වෙන්නේ අද රටේ දරිද්‍රතාවය තිබුණේ මේ ආර්ථික ඝාතකයෝ රට බංකරොත් කරන්න කලින් 130යි. දැන් මේ බංකොලොත් කරයින් පස්සේ 170යි. 140කින් දරිද්‍රතාවය වැඩි වෙලා. ලෝක බැංකුව කියනවා 13ට තිබිච්ච දරිද්‍රතාවයේ 19 අද වෙනකොට 100ට අවම වශයෙන් 25යි කියලා. UNDP Oxford University එකේ Multidimensional Poverty Vulnerability එකෙන් කියනවා අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආර්ථික තත්ත්වය ඔක්කොම එකට ගරගත්තහම අපේ රටේ ගරු කථානායකතුමනි මිලියන් 21කින් මිලියන් 12 මාරා 56%කට වඩා ප්‍රමාණයක් දුප්පත් කියලා. එතන මොන දර්ශකයේ ගත්තත් කථානායකතුමා චිත්‍රය පැහැදිලි. ඊයේ මම සිරස දවස ප්‍රෝග්‍රෑම් එකේ සම්බන්ධ වුණාම පුද්ගලයෙක් කතා කරා ටෙලිෆෝන් එකේ. කතා කළා ඇඬු කඳුලෙන් එතුමා කිව්වා බලන්න
Order please honorable Heesha Vitanage will take the chair.
මන්ත්‍රීතුමා පුද්ගලයා ඇඬු කඳුලෙන් කිව්වා මේ ඔහුට එක වේලක්වත් කන්න සල්ලි නෑ කියලා. එක වේලක්වත්. හරි. එතකොට ඔය කතාව ඇතුලේ තමයි අපි එදා අහගෙන හිටියේ ජනාධිපතිවරයා කියනවා දැන් පෙට්‍රෝල් පෝලිං නෑ, ගෑස් ටැංකිය කෝල් කරාම ගෙනල්ලා දෙනවා, උද්ධමනය 2%ට අඩු වෙලා කියලා. හරි, අපි කෝහකයෝ නෙමෙයි, අපි පිළිගන්නවා ඒක ඇත්ත. හරි, එතුමා කියපු ඔය ආර්ථිකයේ මරණයෙන් බේරගත්තා කියලා ඒ ක්‍රියාවලියට දේශීයව හා විදේශීයව දායක වෙච්ච සියලුම දෙනාට පක්ෂ ભેදයකින් තොරව අපේ ස්තුතිය පිරිනමනවා. අමතක කරන්න එපා ඉන්දියාවේ අවස්ථාවේදී අපිට ලබා දීපු සහයෝගය. අපේ පක්ෂය දිය යුතු සියලු සහයෝගය අපි ලබා දුන්නා රට වෙනුවෙන්. මූලික වශයෙන් අපි පිළිගත්තා මේ හදිසි අවස්ථාවේදී IMF සහයෝගය ලබා ගන්න ඕනේ කියලා. අපි පක්ෂයක් හැටියට IMF වැඩපිළිවෙලට විරුද්ධ වෙන්නේ නැහැ. මම කතා කරන්නම් ඒක තියෙන ගැටලු මීට පස්සේ. මොකද අපි තමයි අත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට 2020 ආපු වෙලාවේ පළවෙනි දවසේ ඉඳන් කිව්වේ කරුණා කරලා මේ IMF එකට යන්න. ඔබලාට මතක ඇති අපි විපක්ෂයේ මන්ත්‍රීවරු එරන් ඇමතුමා, කබි රැමතුමා, අපේ විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහත්තයා කී පාරක් කිව්වත් හරි දෙයියන්ගේ නාමයට මේක බේර ගන්න බංකොලොත් වෙන්න කලින් කියලා. හැබැයි කිසි දෙයක් කරේ නැහැ. අද මෙතන අපිට උපදෙස් දෙන්න යන අවවාද කරන කට්ටිය අපිව විවේචනය කරා. යන්න ඕනේ නැහැ කිව්වා. මට හොඳට මතකයි නිවාඩ් කබ්‍රල් එදා මන්ත්‍රීවරයා කියනවා අපි ICU එකේ නෙමෙයි අපිට යන්න ඕනේ නැහැ IMF එකට කියලා. එදා කෙටි කාලීන නමුත් අම නොඤ්ඤ තීරණ ගත්ත නිසා හරි මෙතන ඉන්න ගත්ත මෙතන ඉන්න කට්ටියත් දෙකම උස්සලා ඒ ක්‍රියාවලියට දායක වුණා. මේ ආර්ථික විනාශ කරේ කවුද කියලා අද සජි ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරා නඩු තීන්දුව. ආර්ථික ඝාතකයෝ කවුද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ රට හෙලි කරලා තියෙනවා. හරි, එතකොට අපි මමත් කියන්න කැමති ඒ පෙත්සම් කරුවන්ට, උපුල් ජයසූරිය මහත්තුම ඇතුළු ඒ ජනාධිපති නීතිඥවරුන්ට රට ඇත්ත වශයෙන්ම කෘතඥතාව වෙනවා. මොකද රාජපක්ෂ සහෝදරයෝ 3 දෙනා හරි කබ්‍රාල්, ජයසුන්දර, ආටිකල, ලක්ෂ්මන් එකතු වෙලා මේ රට විනාශ කරා කියලා කොහොමද 140ක් ශ්‍රී ලාංකිකයෝ දරිද්‍රතාවයට ඇදලා දැම්මේ කියන එක පිළිබඳව නිවැරදි නිගමනයක් ඔවුන් දීලා තිනවා. මට ඔක්කොම කියවන්න බැරි වුණා. ඊයේ රෑ තමයි මේ තීන්දුව ආවේ. මම සෑහෙන කියෙව්වා. එතෙන්දී ඉතාමත්ම ඉහළ පිළිගත්ත ජනාධිපති නීතිඥවරු තමයි මොවුන් වෙනුවෙන් පෙනී හිටියේ. මේක තර්ක කරලා 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 පෙන්නලා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ රට බංකොලොත් වෙච්ච හේතුව මොකද්ද කියලා. මොකද සමහරු කියනවානේ එදා ඉඳන් බංකොලොත් වුණා, මෙදා වුණා බංකොලොත් වුණා. හැබැයි බංකොලොත් වෙන්න හේතුව මොකද්ද කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම මේ පාර්ලිමේන්තුවෙන් අහනවා මේ වැඩේ කරපු පුද්ගලයන්ගේ ප්‍රජායිතිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මතය මොකක්ද? මේ රට මෙතනට ඇදලා දාපු පුද්ගලයන්ගේ ප්‍රජායිතිය පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා කියලා මම මේ පාර්ලිමේන්තුවට කියනවා. ඒ කෙසේ වෙතත් ජනාධිපතිතුමා දිගින් දිගටම කිව්වේ දැන් මේ රටේ ආර්ථිකයන් ස්ථාවර තැනකට ගෙනාවා කියලා. හරි, ඕකේ. යම් සමතුලිතතාවයක් තියෙනවා. That's an equilibrium. But it's a different equilibrium. එදා තිබිච්ච සමතුලිතතාවය නෙමෙයි අද තියෙන්නේ. ඒ කිව්වේ සඳුදා Daily FT එකේ regular column එකක් ලියනවා හිටපු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති W විජේවර්ධන මහත්මයා. මේ column එකේ ඔහු පෙන්නලා දීලා තියෙනවා 2021 ජනවාරි වල 4 දිනකගේ පවුලේ සාමාන්‍ය වියදම හේසමන්තතුමා රුපියල් 91,880යි කියලා. හැබැයි මේ අලුත් සමතුලිත තත්වය තුළ, ඒ කියන්නේ ගිය මාසේ 4 දිනකගේ පවුලකට ජීවත් වෙන්න අවශ්‍ය සාමාන්ය වියදම රුපියල් 175,490යි කියලා. එතකොට ඔයගොල්ලෝ කොච්චර උඩ පැන්නත් උද්දමනයේ 2% කියලා ඇත්ත කතාව තමයි මිනිස්සුන්ගේ ජීවන වියදම මේ අවුරුදු එකමාරට 91%කින් වැඩි වෙලා තියෙනවා. 91%කින්. හරි, රස්සාවල් නැති වෙලා තියෙනවා, ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා, ආදායම් මාර්ග හිර වෙලා තියෙනවා. හැකි සියලු දෙනාම රට යන්න උත්සාහ කරනවා. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා. එතකොට මේක නිකන් අර අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩ. හරි, ඊයේ ජනාධිපතිතුමා කියනවා පෙරේදා අපි යන මාවත නිවැරදි, උපාය මාර්ගය නිවැරදි, මරණයෙන් ගොඩ ගන්න ගත්ත ලෙඩා මම සුවපත් කරනවා කියලා. හැබැයි කතාව විශ්වාස කරන්න බෑ ගරු සභාපතිතුමනි. එතුමාට අටුව තියාගෙන පුටුව හදන්න හැකියාවක් නැහැ. ඒකට ආර්ථික දැක්මක් පමණක් මදි. හොරු දූෂිතයෝ රකින්න බෑ. විනයක් කැපවීමක් හා මේක හොඳට අහගන්න ජනමතයක් අවශ්‍යයි. මම ගිය අයවැයදී කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අයවැය කාක් කූඩුවේ දාපු කොහා බිත්තරයක් වාගේ කියලා. කොහා පැටියා ලොකු වෙනකොට කාක්කා කොටනවා. අවශ්‍ය වැඩ පිළිවෙල කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා මං කිව්වා මතකයි. ඒක නිකන් පොඩ්ඩක් වෛරල් වෙලා ගියා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පොහොට්ටුවේ දේවල් කරන්න වෙලා තියෙනවා. අපි දැක්ක නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ෂැඩෝ ලීඩර් එදා කියනවා රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති හැටියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති ආයවැය යෝජනා තුල තියෙන්න ඕනි සුරංගනා කතා වැඩක් නැහැ කිය. ඒක තමයි මම ගිය අවුරුද්දේ කිව්වේ මේ වෙනවා කියලා. කපුටු කාක් වෙලාද? ඒක තමයි වෙලා තියෙන්නේ. හරි, මම දන්නේ නැහැ පොහොට්ටුවේ ආණ්ඩුව ඊයේ දීපු නඩු තීන්දුවත් එක්ක කොයි විදියට ආයවැයට ඡන්ද දෙයිද කියලා. ඒකද දන්නේ නැහැ. අද බ්‍රේකින් නිවුස් එකක් එනවා ඩේලි මිරේ එකේ. ජනාධිපති ඊයේ රෑ කිව්වලු මේ ප්‍රෙස් ඔෆිස ප්‍රෙස් එකට කතා කරලා එතුමා ඡන්දට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා තාම තීරණයක් අරගෙන නැහැ කියලා. මට පේන්නේ ඔය එන්නේ සිග්නල් එක තමයි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා කියනවා එදා සුගතපාල සිල් වගේ මරාසාත් නාට්‍ය වගේ දේශපාලන ආර්ථික ක්‍රමය අයිකෝට් කොට්ට උරයක් මෙන් කනපිට හරවා අලුත් හැකින් බැලිය යුතු යන්කෝට් කියලා. මේ තියෙන්නේ දේශපාලන, මෙතන තියෙන දේශපාලනයේ තත්ත්වය මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කිසිම විදියකට මේ විපර්යාසය කරන්න බෑ. ගරු සභාපතිතුමා මරාසාත් කෙසේ වෙතත් දේශපාලන මරාගෙන සාධකයක් තමයි ඉස්සරහට වෙන්නේ කියලා තමයි මට පේන්නේ. මොකද්ද මේ ඔක්සිමෝරෝන් ආණ්ඩුවේ වැඩපිළ? I call it an oxymoron. What is an oxymoron? මම පොඩ්ඩක් බැලුවා ඩික්ෂනරි හොයාගන්න බැරුණා. මං කෙනෙක්ගෙන් අහුවා විලම්බිත වෙන්නේ නැති කියලා. I quote you in William Shakespeare's play Romeo and Juliet. Juliet says to her lover Romeo, parting is such a sweet sorrow. How could it be? Sweet sorrow. That is an oxymoron. Hari, in this case, I want to rephrase. Being together, not parting, being together is such a sweet sorrow. Right? Because the marriage is on the rocks, the lovers are at each other. එතකොට මේ ඔක්සිමෝරෝන් ආණ්ඩුවේ වැඩ පිළිවෙල මොකද්ද? 2023 ජූනි මාසේ ජනාධිපතිතුමා කිව්වා රට 2048 වෙනකොට සාර්ථක රටක් කරන්න පුළුවන් කියලා. හරි, නිවැරදි මාවත මොකද්ද? ප්‍රමුඛතා ලයිස්තුව මොකද්ද? සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලසුම මොකද්ද කියන එක ග්‍රෝත් ලැබ් එකක් හරහා ජූලයි මාසේ, ඒ කියන්නේ 23 ජූලයි මාසේ මේ ඉදිරිපත් කරනවා කිව්වා. ඒක කරන්නේ සති 6ක රිට්‍රීට් එකකින් කිව්වා. ඒකට කැබිනට් ඇමතිවරු, ඉහළ නිලධාරී, පුද්ගලික අංශයේ ප්‍රධානියෝ, ආර්ථික විශේෂඥයෝ ඔක්කොම සහභාගී වෙනවායි කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා 2023 සැප්තැම්බර් මාසේ මේ ග්‍රෝත් ලැබ් එකේ වාර්තාව ඉදිරිපත් කරනවා කියලා. ඊට පස්සේ කිව්වා 2023 දෙසැම්බර් මාසේ ජනතා නියෝජිතයන්ගේ එකඟතාවය ලබා ගන්නවා කියලා. ඒ කියන්නේ මේ බජට් එක මේ පාස් කර ගන්නවා කියලා. 2024 ඉඳලා මේක ක්‍රියාත්මක කරනවායි කියලා කිව්වා. දැන් මම අහන්න කැමති මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් කොහොම මේ growth lab එකේ report එක, කොහොම මේ වැඩපිළිවෙල, where is it? ඇත්ත වශයෙන්ම මේ growth lab කියන එකේ පොඩි history එකක් තියෙනවා. මේක මේ එරණමතුමත් ඉඳලා තියෙනවා, මමත් ඉඳලා තියෙනවා කෙටි කාලයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතන මේ ලෙක්චර් එකකුත් දුන්නා. හාවඩ් විශ්වවිද්‍යාලයේ කෙනඩි ස්කූල් එකේ තමයි මේ growth lab එක තියෙන්නේ. හරි, ඒ growth diagnostic methodology කියලා එකක් ඒකේ තියෙනවා. ඒක නිර්මාණය කරේ රිකාඩෝ හවුස්මන්, ඩැනි රොඩ්රික් සහ ඇන්ඩ්‍රෙස් වෙලස්කෝ. ඔව්, අපි පිළිගන්නවා 15-19 ආණ්ඩුව කාලේ ඔවුන් සමග යම් උත්සාහයක් ගත්තා මේ අපේ රටේ වර්ධනයට එරෙහි බන්ධන සීමා මොනවද කියලා හොයන්. As you know, it's called a growth diagnostic study. What are the binding constraints to growth? දැන් ඔබ ජනාධිපතිවරයා, දැන් ඔබට හැකියාවක් තියෙන්න ඕනේ මේ growth diagnostic study එකේ හොයාගත්ත බන්ධන ඉවත් කරන්න කඩදායම එකතු කරගන්න. එකතු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එදා බැරි වුණා කියමු අගමැද හැටියට. අද ජනාධිපති හැටියට කොහොම වෙන්නේ? I am asking the honorable president, where is this report that you promised us will be the game plan for this country's growth by 2048? දැන් 2048 වල growth එකක් එන්න නම් මේ ගරු මේ සභාපතිතුමා රට සංවර්ධනය වෙන්න ඕනේ අද 2027 ඉඳලා. මොකද මේ අවුරුද්දත් ඍණ එන අවුරුදු 1.8යි 106.4 ගානේ. සමහරු කියනවානේ අපිට පුළුවන් මේක 2038 වෙනකොට කරන්න කියලා. එහෙමනම් 112 මාර ගානේ හැම අවුරුද්දෙම සංවර්ධනය වෙන්න ඕනේ. 103 ගාන සංවර්ධනය වුණොත් අපේ රට ගොඩ එන්නේ 2068. 104 ගාන වර්ධනය වුණොත් අපේ රට ගොඩ එන්නේ 2057. 105 ගාන වර්ධනය වුණොත් අපේ රට ගොඩ එන්නේ 2050. මම මේ සම්පූර්ණ ගාන හදලා තියෙනවා. මම ඒක හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලනවා. මොකද එක එක කතා කියලා හරියන්නේ නැහැ. සයන්ටිෆිකලි කතා කරමු. ඒක හැන්සාඩ් ගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට මේ ස්ට්‍රැටජි එකක් නැතුව ඔක්සිමෝරන් ආණ්ඩුවට මේ වැඩේ කරගන්න බෑ. 2024 ආයවැය තියෙන හුදෙක් 24 වර්ෂයේ ආදායම් කේබල් එක ගැන නෙමෙයි. ඒක භාණ්ඩාගාරේ නිලධාරීන් හදලා දෙනවා කොහොමද කරන්න කිව්වා. අපි දන්නවනේ සතිපතා නියෝජ ලේකම් මේකේ සෙනවිරත්න මහත්තයාගේ නායකත්වයෙන් හැමදාම එනවා. DG ජූඩ් නිරක්ෂන් එනවා, DG දිලිප් සිල්වා එනවා, DG විමලේන්ද්‍ර එනවා. ඒගොල්ලෝ විශිෂ්ට නිලධාරීන්. ඒගොල්ලෝ ඇවිල්ලා මුදල්කාරක සභාවට තාර්කිකව මේ කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි ඒගොල්ලෝ කරන්නේ තාක්ෂණික ක්‍රියාවලිය. මේකේ විෂන් එක තියෙන්න ඕනේ දේශපාලන නායකත්වයේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගණන් හිලව් වලට එහා යමු අපි. මම අද කතාවේ ඉලක්කම් ගැන කතා කරනවා. අද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුව අපිට කමිටිය ඔෆ් පබ්ලික් ෆයිනෑන්ස් මේ රිපෝට්ස් දෙකක් දෙන්න තියෙනවා. උපකල්පන හා ඇස්තමේන්තු පිළිබඳ ඒක අපි සිකුරාදා හෝ සෙනසුරාදා ලබා දෙනවා. ඒකට අනුව කතා කරන්න පුළුවන්. හැබැයි 24 ඉලක්කමට එහා මොකද්ද විෂන් එක? මොකද්ද ස්ට්‍රැටජි එක? මොකද්ද ඇක්ෂන් ප්ලෑන් එක? ඇත්තටම රට ගොඩ ගන්න නම් අර සභාපතිතුමා තුනක් තියෙන්න ඕනේ දේවල්. එකක් තමයි පාලනය විධිමත් කරන්න ඕනේ වංචාවල් දූෂණයට වැටබඳින්න ඕනේ. දෙක තිරසාර ආර්ථික අවස්ථාවන් නිර්මාණය කරන්න ඕනේ. තුන සමාජ සාධාරණත්වය තහවුරු කරන්න ඕනේ. ඉතින් සුරංගනා කතා නොවන මහජනතාවට පිළිගන්න පුළුවන් යථාර්ථවාදී අදහස් විකල්ප ඉදිරිපත් කරන්න. නිකම්ම නිකම් මං අහගෙනයි ජනපතිතුමාගෙන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් හදනවා කියලා. අපේ නව ආර්ථික ආකෘතිය ඔන්න ඕකයි කියලා 37 වෙනි පිටේ කියනවා. කොහොමද දූෂණයට වැටපදින් කිසිම සාධනීය වැඩපිළිවෙලක් පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්න දෙයක් ඉදිරිපත් කරේ නැහැ. මුළු ලෝකෙම දන්නවා ගරු සභාපතිතුමා ක්‍රිකට් හුටපටෙන් පස්සේ අපේ රටේ ඉන්න නිකං හොරු නෙවෙයි කම්බ හොරු කියලා. හැම තැනම හොරකම්. ක්‍රිකට් හොරු, බෙහෙත් හොරු, ඉඩම් හොරු, පරිසර හොරු. බලන්න දැන් දවස් කීපයකට කලින් පරිසර අධිකාරී සභාපති සුපුන් පතිරගේ අත්අඩංගුවට ගත්තා මිලියන් 10ක පගාවක් ගත්තා කියලා. එයත් එක තව දෙන්නෙක් අහු වුණා. අපි හොයලා බැලුවා. එක්කෙනෙක් නම අනුරුද්ධ පොල්ගම්පොළ. මේ හාදයා බලන්න ගරු සභාපතිතුමා. ඉස්සල්ලා ඉඳලා තියෙන්නේ JVP එකේ. එතන හොරකම් කළා. ඊට පස්සේ මම JP පාර්ලිමේන්තුවේ හිටියද? JP පාර්ලිමේන්තුව. ඊට පස්සේ මහින්ද මහත්තයාගේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෛත්‍රීපාල මහත්තයාගේ නිදහස් පක්ෂේ ඉඳලා තියෙනවා. මොකද්ද මන්ද නිදහස් පක්ෂේ මොකද්ද කියලා දන්නේ නැහැ. උහුත් එකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ දැන් CA එකේ සභාපති හැටියට පත් කරලා තියෙනවා. ඉතින් කාටවත් මෙතන කියන්න බෑ අපේ පක්ෂේ හොරු නැහැ. හරි? අපි හොරු නැති පක්ෂයක්. මේ හැම පක්ෂෙම හොරු ඉන්නවා. හැම පක්ෂෙම හොරු ඉන්නවා. හරි? එතකොට මේ හොරුව නවත්තන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕන. හරි? එතකොට කවුද පළවෙනි සීනි හොරා? මොකක් හරි කරාද? සියමල පිටියේ ගරු ඇමතුමා ඉන්නවා. හරි, දැන් උත්තර දෙන්න එපා. දෙවෙනි සීනි හොර කමිට මොකද කරන්නේ? අර ඇකුස්ටිකර් හොර කමිට මොකද කරන්නේ? මේක සමාජ මාධ්‍ය යනවා, මිනිස්සු කතා කරනවා, වෙන්ච දෙයක් නැහැ. අඩු ගන්න ජනාධිපතිවරයා එක වචනයක් කිව්වද සීනි හොර කම ගැන? එක වචනයක් කිව්වද අර හොර කම ගැන? කිව්වේ නැහැ. ඇයි ඒ? හරි, එතකොට සජබේ බ්ලූ ප්‍රින්ට් එකේ තියෙනවා. අපි පැහැදිලිවම සඳහන් කරනවා මොකද්ද කළ යුත්තේ කියලා. මම ඒක සභාගත කරනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ සොරාගත් වත්කම් සොයා ගැනීමේ වැඩසටහන ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක සඳහා අවශ්‍ය නීති සකස් කරනවා. ඉරාන් වික්‍රමරත්න මැතිතුමා මාත්‍යක ඉන්න නිසා ඔහු තමයි දිගින් දිගටම මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් එළියේ ස්වාධීන අභිචෝදක කාර්යාලය දැස ඉන්ඩිපෙන්ඩන්ට් ප්‍රොසිකියුෂන් ඔෆිස් එකක් පත් කරන්න ඕන කියලා දේශපාලන දූෂිතයන්ව අල්ලගන්න. ඒකට හේතුව අපි කවුරුත් දන්නවා. නීතිපති නඩු දානවා, නීතිපතිම නඩු ටික ඉවත් කර ගන්නවා. නඩු කීයක් ඉල්ලාස් කරගත්තද මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලේ? ඉතින් ඒ නිසා අපි පිළිගමු මේ හැම පක්ෂෙම හොරු ඉන්නවා. අද මේක ඔප්පු වෙලා තියෙනවා මේ CA එකනගේ එක 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 උදාහරණයක් විතරයි. එහෙමනම් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක නවත්තන්න. කතානායකතුමා සමා වෙන්න මේ සභාපතිතුමා දූෂිතව හොරු එක්ක රටවල් හදන්න බෑ, කිසිසේත්ම බෑ. නමුත් දූෂණය වළක්වපු පළියට රටවල් හැදෙන්නෙත් නැහැ. ඒක තමයි දෙවනි කාරණාව මම කියපු. අපේ ගමේ අම්බලන්ගොඩ හික්කඩුවේ පැත්තේ ගාන්ත මන්ත්‍රීතුමාලගේ පැත්තේ තරුණයෙක්ට ගමේ හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් වෙන්නු. හරි, කුඩා ව්‍යවසායකයෙකුට දියුණු වෙන අවස්ථාවක් තියෙනවා. හරි, හික්කඩුව පැත්තේ කුඩා සංචාර හෝටල් හිමියට රැකියා කිහිපයක් නිර්මාණය කරලා ඒ බිස්නස් එක අරගෙන යන්න පුළුවන් වෙන්නු. රබර් වලට, කුරුඳු වලට සාධාරණ මිලක් ලැබෙන්න ඕනේ. රට වටේට කර්මාන්ත ශාලා හැදිලා හොඳ පඩියක් ලැබෙන අවස්ථාවන් නිර්මාණය වෙන්න ඕනේ. එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ පටන් ගත්ත ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම නැවත පටන් ගන්න ඕනේ. හොරකම නැති කරපු පළියට ඒක වෙන්නේ නැහැ. හොරකම නැති කරන්න ඕනක කියන එක නෙසසරි කන්ඩිෂන් එකක් අපි ඔක්කොම පිළිගන්න. එතනින් එහාට විෂන් එක පිළිබඳව තමයි ගැටලුව තියෙන්නේ. සවතුමා මේ ඔක්සිමෝරන් ආණ්ඩු IMF එකත් එක්ක ඉදිරියට යනවායි කියන ආර්ථික වැඩපිළිවෙලේ ලොකු ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ ප්‍රශ්න හතර විසඳගත්තේ නැත්නම් මුදල් ඇමතුමා මම කියන්නම් මේක ෆේල් වෙනවා. හරි, මේක ටිකක් ටෙක්නිකල්, නමුත් මම ඒක කියන්න අවශ්‍යයි. මොකද අපි පාර්ලිමේන්තුවේ යම්කිසි ටෙක්නිකල් ඇනලිසිස් එකකුත් අවශ්‍ය නිසා මම කෙටියෙන් විග්‍රහ කරන්න. මේ සම්බන්ධයෙන් ANU එකේ ප්‍රොෆෙසර් ප්‍රේමචන්ද අතුකෝරාල දිගින් දිගට අවුරුදු ගාණක් තිස්සේ විග්‍රහ කරලා තියෙනවා. අපේ ඊළඟ ආණ්ඩුවේ අපිට ලැබුණොත් මෙන්න මේ මූලික වෙනස්කම් අපි IMF එකත් එක්ක කරන්න සිද්ධ වෙනවා. හරි, එහෙම නොවුනොත් මං කලින් කිව්වා වාගේ අපිට අනාගතයක් නැති වෙනවා. 10% මාර කෙසේ වෙතත්, 6% කෙසේ වෙතත් 5%ක්වත් ලබා ගන්න බැරි වෙනවා. පළවෙනි කාරණාව තමයි ජනාධිපතිතුමා දිගින් දිගටම කියන ස්ථාවරකරණය පදනම් වෙන්න ආදායම මත. ඒ කියන්නේ බදු මත. වියදම් අඩු කිරීම ගැන තියෙන අවධානම අතිශයින්ම අඩුයි. මම පිළිගන්නවා. අධ්‍යාපනයේ දළ දේශ නිෂ්පාදනයේ 1.7යි. සෞඛ්‍යයට 1.7යි. හරි, එහෙම කරලා තව කොහේ අඩු කරන්නද අධ්‍යාපනයේ සෞඛ්‍යනු? හැබැයි අඩු කරන්න තියෙන තැන තමයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. මම එතනට එන්නම් තා පොඩ්ඩකින්. නමුත් නැවතත් මම එන්නේ මේ දූෂණ වංචාව ගැන. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉමර්ජෙන්සි පර්චස් ගැන දැන් අපි කතා කරා. මම යමක් ඉදිරිපත් කරා, මම ස්තුතිවන්ත වෙනවා මේ අපේ අධිකරණ ඇමතුමාට. එය මතු කිරීම පිළිබඳව මම බාර ගන්නම් කොමිටියන් පබ්ලික් ෆයිනෑන්ස් එකේ සභාපති හැටියට. මේ ඩ්‍රග් ප්‍රොකියුමන්ට් එකේ අලුත් සිස්ටම් එකක් හදන්න ඔබ සියලු දෙනාත්ම එකතු කරගෙන. හරි, එතකොට අනිත් එක තමයි මේ විශාල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන. දැන් බලන්න ශ්‍රී ලංකන් එක ඇවිල්ලා අපේ කොමිටියෙන් සල්ලි ඉල්ල ගත්තා රුපියල් බිලියන 110ක්. ඒ කට්ටියට සල්ලි නැහැ කියලා පෙට්‍රෝ මේ ඩීසල් බිලක් ගෙවන්න, මේ මේ ඒවියේෂන් ෆියුල්. ඒ කියන්නේ ගරු සභාපතිතුමා 2023 ලබා ගන්න බලාපොරොත්තු වෙන සම්පූර්ණ පේයි ටැක්ස් එක, සම්පූර්ණ පේයි ටැක්ස් එක ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ හිඟ ඒවියේෂන් ෆියුල් ගෙවන්න මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා දුන්නා. මුළු පේයි ටැක්ස් එක සාධාරණද? සාධාරණද? මෙතන කවුරු හරි ඉන්නවා නම් කියන්නේ ඒක සාධාරණද කියලා. සාධාරණ නෑ, ඒක අසාධාරණ. වෙන විදිහකට බැලුවොත් පාසල් නිලැඳුම් වලට වෙන් කරලා තියෙන මුදල වගේ 27 ගුණයක්. 27 ගුණයක්. හරි, ඉතින් ගරු සභාපතිතුමනි, මේ පිළිබඳව අපේ අවධානය යොමු වෙන්න ඕනේ. ඇත්ත කතාව තමයි රාජාදන් දිගින් දිගටම දැවැන්ත පරිහානියට ලක් වුණා අවුරුදු 2030. 94 මේ ආණ්ඩුව මාරු වෙනකොට ආදායම තිබුණේ දළ දේශ නිෂ්පාදන සාපේක්ෂව 20-21 අතර ප්‍රමාණයක්. ඉතාමත්ම හොඳ තැනක තිබුණේ. ඒක තමයි එදා හිටපු ප්‍රේමදාස ජනාධිපතිවරයාට එක පැත්තකින් මේ ආර්ථිකය සංවර්ධනය කරන ගමන්, අනිත් පැත්තෙන් ස්කූල් යුනිෆෝම් දෙන්න පුළුවන් වුණා, ජනසවිය දෙන්න පුළුවන් වුණා, මිඩ් ඩේ මීල් දෙන්න පුළුවන් වුණා. ඒ සියලු දේ කරා. ඒ කොහොමද කරේ? ඒ කරේ රජයට 121 ආදායමක් තිබෙච්ච නිසා. හරි, හැබැයි අද 108යි. දිගින් දිගටම බදු විරාම දුන්නා. ආදායම් බදු ආය කරේ නැහැ. දූෂිත රළ වලට අවස්ථා ලබා දුන්න පැනලයන්. 2009 පස්සේ මොකද කරේ? ස්ට්‍රැටජික් ඩිවලප්මන්ට් ඇක්ට් කියලා එකක් ගෙනාවා බැසිල් රාජපක්ෂ. ඔය නම් කරලා තියෙන්නේ රට බංකොලොත් කරපු මේ එක පුද්ගලයෙක් හැටියට. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා හැටියට ගෙනාවා ස්ට්‍රැටජික් ඩිවලප්. ඒකේ ඔහුට ඕන කට්ටියට ඕන බදු නිදහස් දුන්නා. ඒක තමයි ඒකෙන් කරේ. නඩු තීන්දුව මොකද්ද කියන්නේ? මේ ආර්ථික පරිහානියටම ප්‍රධානතම හේතුවක් තමයි හිතවතුන්ට ලාභ ගන්න වසරකට රුපියල් බිලියන 600ක බදු කපා හැරිය කියනක ගරු හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතුමා. හරි, ඒක කියලා තියෙනවා. එතකොට ගෝඨාභ රාජපක්ෂගේ ආණ්ඩුව තමයි මේ වැඩේ කරේ. කොච්චරනම් එපා කිව්වද? කොච්චරනම් එපා කිව්වද ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා? අපි මේ පැත්තේ ඉඳලා කොච්චරනම් කිව්වද මේක කරන්න එපා දෙයනේ, මේක කරන්න එපා රට වැටෙයි කියලා? ඇහුවේ නෑ ඔබතුමා එදා. සමා වෙන්න ඕනේ, මටත් කනගාටු. හරි, මම මෙහෙම කතා කරන්න සිද්ධ වෙච්ච එක ගැන ඔබතුමා ඉස්සරහ මට කනගාටු. ඇත්තටම කනගාටු. ඔව්, ඉතින් මොනවා කියන්නද? මම කියන්නේ නඩු තීන්දුව ඊයේ කියපු කතාව. හරි, අද IMF ප්‍රෝග්‍රෑම් එකේ බදු ආදායම 2026 වෙනකොට 15%කට වැඩි කරන්නේ කියලා කියලා තියෙනවා. හරි, 2023 බලාපොරොත්තුව 11%යි. නමුත් ලැබෙන්නේ 10.2%. ඒ කියන්නේ එන අවුරුද්දේ තවත් 2%කින් මේක වැඩි කරන්න ඕනේ, 2.5%කින්. ඒ කියන්නේ රුපියල් වලින් බැත්වොත් ගරු සභාපතිතුමා බිලියන 1229ක්. මෙන්න හැමෝම කියනවා ඔන්න අපේ ආණ්ඩුව බඩු වැඩි කර මේ පඩි වැඩි කරා රුපියල් 10,000කින්. දැන් හොයලා බලමු පඩි වැඩි කරන්න ගරු ජනාධිපතිතුමා වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 133. හැබැයි බදු වලින් ගන්න තියෙනවා අලුත් බදු, හොඳේ පරණ බදු නෙමෙයි, අලුත් බදු වලින් රුපියල් බිලියන 800ක්. වෙන විදිහකට කියනවා නම් පඩි වැඩි වෙන්නේ රුපියල් 100 නම් බදු වැඩි වෙන්නේ රුපියල් 600යි. වෙන විදිහකට කියනවනම් ඒක තමයි ඇලකේෂන් එක. හරි, අනිත් එක මේ බදු ගහලා තියෙන පොසත් කට්ටිය ගැන මත නෙවෙයිනේ. කැපිටල් ගේන්ස් ටැක්ස් එකක් එහෙම ගහලා නැහැ. හරි, ප්‍රාග්ධන ලාභයක් මත බදු ගහලා නැහැ. සාමාන්‍ය ජනතාව මත පාරිභෝජනය කරන බදු තමයි ගහලා තියෙන්නේ. 15%-18% වැට් එක වැඩි කරනවා. මෙතෙක් වැට් එක නොගහපු භාණ්ඩ වලට වැට් එක ගහනවා. පෙට්‍රෝල් වලට ඩීසල් වලට ගෑස් වලට පොහොර වලට වැට් එක ගහනවා 100.0 ඉඳන් 18ට මේ වැට් එක වැඩි වෙනවා ඔව් පෑල් එක අයින් වෙනවා හැබැයි වැට් එක වැඩිනවා 10%ක් වැට් එක වැඩි වෙනවා 8%ක් විතර පෑල් එක අඩු වෙනවා එතකොට 10%ක් විතර මද්ද වැඩි වෙනවා ඊළඟට වැට් නොගහපු බාණ්ඩ 100කට වැට් එක ගහනවා ටෙලිෆෝන් එකකට වැට් එක ගහනවා කම්පියුටර් එකකට වැට් එක ගහනවා සියලුම යන්ත්‍රෝපකරණයකට වැට් එක ගහනවා ඉලෙක්ට්‍රික් බාණ්ඩ වලට වැට් එක ගහනවා අද අපි කතා කරා මෙඩිකල් සප්ලයිස් ගැන මීට පස්සේ සියලුම සෞඛ්‍ය උපකරණ වලට 10%ක වැට් එකක් ගහනවා දේශීය සොෆ්ට්වෙයාර් එකකට වැට් එකක් ගහනවා තේ දළු වලට වැට් එක ගහනවා DC වලට වැට් එක ගහනවා ලේටෙක්ස් වලට වැට් එක ගහනවා හැබැයි මේ කිසි දෙයක් ජනාධිපතිතුමා ආයෙ කිව්වේ නැහැ ඇමිනුමෙත් නැහැ ගැසට් එකෙන් අහන්නේ මං හිතන්නේ මේක අසාධාරණ මං ඊයේ මුදල් කමිටුවේ මගේ මුළු කමිටුවේම සමාජිකයන්ගේ ඒකමතික තීරණය අනුව ජනාධිපතිවරයාට ලියුමක් ලියන්නයි කිව්වා ඒ ලියුමේ අපි කියනවා මෙන්න මෙහෙම දෙයක් මුදල් ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ මේ සියල්ල දැන්විය යුතුයි බජට් එකේ ඒක ඔහුගේ යුතුකම නැත්තම් මෙතන ඇවිල්ලා වැඩි කරන එක ගැන විතරක් කියනවා පඩි වැඩි කර අරවා මේවා කරනවා අරක කරනවා මේක කරනවා කියලා මේකට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කියන එක අපි දැනගත යුතු නැද්ද මහ ජනතාව දැනගත යුතු නැද්ද දැනගත යුතුමයි මගේ ලියුමේ මම සඳහන් කරනවා ඒක කරන්න බැරි හේතුවක් තියෙනවා නම් කරුණාකරලා පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාවට දන්වන්න කියලා හරි මම 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 සභාගත කරන්නම් සම්පූර්ණ ලිස්ට් එක මොනවටද මේකේ වදින්නේ කියලා මේ බදු බර වැඩි සභාපතිතුමා පරිභෝජනේ අඩු වෙනවා ආයතන කඩාගෙන වැටෙනවා වෘත්තිකය රට දාලා යනවා අපි සජබේ හැටියට යෝජනා කරා පේයි ටැක්ස් වෙනස් කිරීම අපි වෘත්තිය වේදිය කණ්ඩායම් 45ක් එක හම්බ වුණා අපි පෙන්නලා දුන්නා බලාපොරොත්තු වෙච්ච රුපියල් බිලියන 100 ඔය ගහන මැක්සිමම් 136 ආංශික බද්ද 36% මැක්සිමම් මාර්ජිනල් රේට් එක නැතුව 24 මැක්සිමම් ආර්ථික බද්දකින් මේ රුපියල් බිලියන 100 හොයාගන්න පුළුවන් කියලා අපි නිකන් කතා කරන්නේ නැහැ සභාපතිතුමා අපි කතා කරන්නේ මොකක් හරි ඇනලිසිස් එකක් මත අපි පෙන්නලා දුන්නා ඊට පස්සේ අපි මේ ඔක්සිමෝරෝන් ආණ්ඩුවට ලියුමක් ලිව්වා ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මුදල් අමාත්‍යාංශයෙන් ලියුමක් ලිව්වා ඔක්කොම ඇමිනුම් දැම්මා පෙන්නලා දුන්නා සෙන්සිටිවිටි ඇනලිසිස් එකක් කරා කීයක් ලබා ගන්න පුළුවන්ද කියලා පෙන්නුවා අඩු ගානේ සභාපතිතුමා ඒ ලියුමට උත්තරයක් ලැබුණ නැහැ මුදල් අමාත්‍යාංශයෙන් බොහොම කනගාටුයි අපිට කියනවා උදව් කරන්න අදහස් දෙන්න දුන්නාම අවම වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ ලියුමට ප්‍රතිචාරයක්වත් ලැබෙයි කියලා ඉතින් කමන්නේ විවේචනයට එහා අපි පිළිගන්නවා යම්කිසි සාධනීය කාරණා තියෙනවා මේ බදු එකතු කිරීම සම්බන්ධයෙන් ඒවා හොඳයි ඒ වැනුම් ඇමුනියම් පහේ තියෙනවා උදාහරණයක් හැටියට මීට පස්සේ බැංකු ගිණුමක් කරනවා නම් ටැක්ස් ඩෙන්ටිෆිකේෂන් නම්බර් එක ඕන බදු ගෙවනවා කියලා ඩෙන්ටිටි නම්බර් එකක් නැත්තම් බැංකු ගිණුමක් අරින්න බෑ බිල්ඩින් ප්ලෑන් එකක් නගර සභාවෙන් පාස් කරගන්න බෑ වාහනයක් ලියාපදිංචි කරන්න බෑ තියෙන රෙවනිව් ලයිසන් එක 2025ට රිනූ කරනවා නම් ඒකටත් අවශ්‍ය වෙනවා ටින් නම්බර් එක ඉතින් ඒව හොඳයි ඒ කෙසේ වෙතත් නැවතත් පොයින්ට් එක තමයි ආර්ථික ස්ථාවරත්වයෙන් එහා වර්ධනයට මේ රට ගෙනියන්න ඕන හරි ඒකට කරුණු හතරක් මං කිව්වා ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා දෙවනි කාරණාව තමයි මේ IMF එක බලාපොරොත්තු වෙනවා 2027 වෙනකොට ණය තිරසාර කරන්න මේක අහගෙන ඉන්න හොඳට 2027 දේශීය රළදේශ නිෂ්පාදන සාපේක්ෂව ණය 104යි අස්තමේන්තුව මේ ණය බර වැඩි මොකද සාමාන්‍යයෙන් පිළිගන්න ප්‍රතිශතය තමයි 60 මොකද්ද මේකෙන් වෙන්නේ දැවැන්ත පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා 2024 පොලිය රුපියල් බිලියන 2651යි ආදායම රුපියල් බිලියන 4127යි පොලි ප්‍රතිශතය 144යි ලෝකෙ වැඩිම පොලිය ගෙවන්නේ ලංකාව එන අවුරුද්ද මේ ළඟදි ෆයිනෑන්ෂල් ටයිම් සංගරාවේ පළ වෙලා තියෙනවා විද්වත් ලිපියක් ලංකාව ගැන බයි තියෝ මැරට් ඇන් බ්‍රැඩ් සෙට්ස්ටර් ඊස් ද IMF සෙටින් ශ්‍රී ලංකාව වර සකන්ඩ් කා ක්‍රෑෂ් කියලා තමයි ඒකේ අහලා තියෙන්නේ ඕන් පෙන්ලා දෙනවා ලංකාවේ දළ දේශපාලනයට සාපේක්ෂව ණය බර තියෙන 100ක් නම් ආදායමෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා කියලා පොලිය විතරක් ගෙවන්නේ මේක සස්ටේනබල්ද ජනාධිපතිතුමාගේ දැවැන්ත විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන එච්චර කතා කරේ නැහැ මොකද වෙන්නේ We have not been updated on the restructuring talks between Sri Lanka and China. Other than to say there is an agreement between Exim Bank and the bank, Exim Bank of China. We are aware that Lazards is unable to share the details of this agreement without consent of the Chinese government. Has such consent been obtained? Has the Paris Club, mainly Japan and India, agreed to the Exim Bank deal? What about the ISB holders? Their ad hoc group has made a proposal to the government of Sri Lanka on adding on a debt instrument called a macro link bond, MLB, to the proposed exchange bond series, replacing the existing defaulted bonds. That is to give them further benefit if Sri Lanka overperforms on his GDP growth projections. Let it be known if anyone needs to be overcompensated, that group must be those who took the biggest beating in this whole restructuring exercise, and that those are the workers whose EPF was the hardest hit. So we urge the authorities not to bind any future administration to an unfair deal with the ISB holders. The days of this government is numbered. So please be transparent in any deal you enter so that we are all on the same page. I am saying that not to enter into a deal without everyone being in the same page, because your days are numbered. Mr. Chairman, the budget set aside 3,000 billion rupees yesterday, day before. That is roughly $9 billion as new debt. Some have misunderstood this as a new borrowing. But as we understand, it is only an accounting treatment. But this is the catch, Mr. Chairman. The important point is that it indicates the haircut of the ISBs. And that is 30% of the outstanding 12.5 billion stock of defaulted ISBs. This is certainly not sufficient. And we are telling you a 30% haircut is not sufficient. And if you are going to add a macro-linked bond to that, that is a sweet deal that no one can even expect. For those vulture investors already up on the deal with book profits, having purchased the bonds for next to nothing, a further question arising from yesterday's Supreme Court decision is, who are the beneficial owners of these bonds? Who are the beneficial owners of the $500 million bond? This was referred to in the court determination yesterday. And who are the true owners of the Hamilton Reserve Bank's $250 million bond? Who owns them? Who are they? Are any of those people named yesterday beneficial owners of these funds? තුන්වෙනි කාරණාව තමයි දේශීය ණය ප්‍රතිහත කිරීමේදී EPF එකට වෙච්ච හානිය ගැන අපි කවුරුද දන්නවා පස්සේ කතා කරමු දැන් ඒකට අවශ්‍ය වෙලාව නැති නිසා මහා බැංකුවට සහ බැංකු ශේෂ්ත්‍රයට වෙන අවධානම අපිට දිගින් දිගටම කිව්වේ දේශීය ණය ප්‍රතිහත කරන්නේ නැහැ කියලා හැබැයි හදිස්සියෙම කළා ඇයි කිව්වායි කියලා විදේශ ණය හිමියෝ කරන්න ඕනේ කියලා කිව්වලු මෙතනට අවිලා කිව්වා මෙතන මහා බැංකුවේ රුපියල් බිලියන 3000 ට්‍රිලියන 3ක් බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් වලට හැරෙව්වා. ඒ කිව්වේ 24 කල්පිරෙන ණය 29 ඉඳලා 38 වෙනකන් දැන් ලැබෙන්නේ නැහැ. පොලිය 12 මාර ඉඳලා 7 මාර ඉඳලා 5ට අඩු කරගත්තා මහා බැංකුවට. මෙතන ප්‍රශ්නේ මේකයි මම පැන නගින්නේ. මේ ක්‍රියාවලිය නිසා මහා බැංකුවේ ප්‍රාග්ධනය ෂය වෙලා ඍණ වෙනවා කියලා අධිපතිවරයා ප්‍රකාශ කළා. වෙන කවුරුත් නෙමෙයි. මේක PowerPoint presentation එකේ අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 21 වෙනි පිටේ තියෙනවා. ඒ නිසා මහා බැංකුව නැවත ප්‍රාග්ධනීකරණයකට recapitalization එකට කළ යුතුයි කියන අදහස තියෙනවා. ඔවුන්ගේ හැකියාව හා විශ්වාසය නැත්තම් නැති වෙයි යම් හෝ අවස්ථාවක බැංකු පද්ධතියට ගැටලුකාරී තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක විශාල ප්‍රශ්නයක්. බෝල් ණය 13 14 15 සමහර බැංකුවල දූෂිතයන්ට ණය දීලා දේශපාලන හේතු නිසා නැතුව මේ පොඩි පොඩි මිනිස්සු ගත්ත ණය නෙමෙයි මතකනේ මිහින්නයා ඔබතුමාට මතක ඇති නායකත්තා ලංකා බැංකුවෙනුයි ලංකා පුත්‍ර බැංකුවෙනුයි මිහින්න යා විතරක් නෙමෙයි ලංකා පුත්‍ර බැංකුවම බංකොලොත් වුණා බැංකුව අද නැහැ හරි කවුද මිහින්න යායකේ පළවෙනි සභාපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මිනිසුන්ට මේවා අමතක වෙලා තව මොනවා කියන්නද අපි එදාවත් පාඩමක් ඉගෙන ගත්තේ නැහැනේ එතකොට අද තියෙන ගැටලුව තමයි යම් යම් බැංකුවල තියෙන අවදානම් තත්ත්වය ඇසට් කොලිටි රිවිව් එකක් කරලා මේවායි අවදානම හොයනවා කියලා කිව්වා ජනාධිපතිවරයා ඇවිල්ලා ඒක කරයි කියලා කිව්වා නමුත් ඒක ඉදිරිපත් කළා නැහැ අපි දන්නේ නැහැ එතකොට යම් යම් බැංකු නිසා අනිත් වල අවදානම නිසා අනිත් බැංකු විශාල ලාභයක් ලබා ගන්න බව අපිට පේනවා වග කියන දේශපාලන පක්ෂයක් හැටියට අපි මේ සම්බන්ධයෙන් මීට වඩා කතා කරන්නේ නැහැ අපි දැනගත්තට මේක ඇත්ත තත්ත්වේ මොකද ඒක හොඳ නැති නිසා නමුත් මේ අයවැය රාජ්‍ය බැංකු දෙක රීකැපිටලයිස් කරන ඒ කියන්නේ නැවත ප්‍රාග්ධනීකරණය කරන රුපියල් බිලියන 450ක් වෙන් කළා තියෙනවා නමුත් ඒ මදි නිසා ජනාධිපතිවරයා කිව්වා ලංකා බැංකුවේ මහා මේ පීපල්ස් බැංක එකේ 120ක ප්‍රමාණය පුද්ගලීකරණ යෝජනා කරලා තියෙනවා කියලා මෙහිදී අපි හුදෙක් සම්ප්‍රදානුකූල දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕනේ මේ යෝජනාව දිහා පුළුල් කෝණයකින් අපි බලන්න ඕනේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැක ගැනීම සඳහා විනිවිදභාවයකින් යුත් අවශ්‍ය පියවර ගන්න සිද්ධ වෙනවා. අනිත් අතට රාජ බැංකු දේශපාලන ග්‍රහණයෙන් මුදවා ගන්න වෙනවා. එහෙම නැති වුණොත් ආණ්ඩුව මූල්‍ය වෙළඳ පොළත් බිමටම සමතලා කරලා දායි. අවසාන වශයෙන් හතරවෙනි කතාව මේ රාජපක්ෂ වික්‍රමසිංහ ඔක්සිමෝරන් ආණ්ඩුව IMF ප්‍රෝග්‍රෑම් එකේ ගෙවුණු ශේෂය පිළිබඳ දැවැන්ත ගැටලුව තේරුම් අරගෙන නැහැ. මොකද 2027 වෙනකොට නැවත ISP ණය නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එතකොට අපේ රටේ විදේශ ණය ඩොලර් බිලියන 68යි. 22 තිබුණේ ඩොලර් බිලියන 59යි. එතකොට ද්විත්ව අභියෝගයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ණය ගෙවන්න අවශ්‍ය මුදල් රුපියල් හැටියට බදු වලින් ගන්න වෙනවා. දැන් මම පෙන්නලා දුන්න කොච්චර බදු ගහනවද කියලා. ඊට පස්සේ ඒ බදු වලින් ලැබෙන රුපියල් ඩොලර් වලට හරව ගන්න සිද්ධ වෙනවා. ඩොලර් වලට හරව ගන්න නම් සංචිතයේ ශක්තිමත් වෙන්න වෙනවා ගෙවුම් ශේෂය හරහා. ඒක කරන්නේ කොහොමද? අන්න මගේ අන්තිම පොයින්ට් එක දෙනවා. ඒක තමයි වැදගත්ම කාරණාව කරු සභාපතිතුමනි. එකම ක්‍රමයයි තියෙන්නේ. අපනයන ආර්ථිකය ශක්තිමත් අපනයන ආර්ථිකයක් හදන්න වෙනවා. ඒ සඳහා කරු සභාපතිතුමනි ආර්ථික ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්න වෙනවා. ඔන්න ඔතන තමයි අපි කියන්නේ රාජපක්ෂලාගේ පොහොට්ටුවේ මුදල් ඇමතිට ඔය වැඩේ කරන්න බෑ කියලා. ඔබතුමාගේ පුත්‍ර රත්නේ නාමල් කිව්වා ගරු හිටපු ජනාධිපතිතුමා මේ අපේ මේ ආණ්ඩුවේ මුදල් ඇමති කියලා මේ මේක ඉදිරිපත් කරා. එතකොට ඔබලා මේකට එකඟද? වෙන කිසිම විකල්ප දේශපාලන බලවේගයකට මෙන්න මේ අත්‍යවශ්‍ය වෙනස අවශ්‍ය කරන්න අවශ්‍ය මතවාදය නැහැ. ඉතින් කතානායකතුමා තිරසාර ලෙස ගොඩ ගන්න නම් ගමේ නගරේ තරුණයන්ට හොඳ රැකියා නිර්මාණය කරන්න නම් අපි කොහොමද ඒක කරන්නේ? හරි කොහොමද මේ දැඩි මේ වර්ධන වේගයක් ලබා ගන්න? අපේ රට වටේට ගහලා තියෙන සහ සමහරු තවත් ගහන්න ඕනේ කියන තාප්ප ටික කඩන්න ඕනේ. ඒ වෙනුවට පාලම් බඳින්න ඕනේ. ලංකාව ලෝකෙට එකතු කරන්න ඕනේ. රටවල් සමග කලාපීය ගිවිසුම් ඇති කරගන්න ඕනේ. ගරු සභාපතිතුමා අපි සිංගප්පූරුවත් එක්ක FTA එකක් අහනකොට මෙතන ඉන්න කට්ටිය මොකද කරේ? ඒකටත් විරුද්ධ වුණා. ඉතින් කොහොමද මේ මතවාදය වෙනස් කරගන්නේ? මොකද්ද ඕගොල්ලන්ගේ ප්ලෑන් එක දෙයනේ කියන්න. හරි. ඉතින් ඒ නිසා මේ සියල්ල කොච්චර කිව්වත් කොච්චර FTA ගැහුවත් වැඩක් නැහැ. අපේ රටේ ඵලදායිතාවය එහෙමත් නැත්නම් අපේ කර්මාන්තවල කාර්යක්ෂමතාවයේ තරඟකාරීත්වයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඒ ආර්ථික බන්ධන ඉවත් කරන්න ඕනේ. අපි කොයි වෙලාවෙත් කියනවා මේ ලංකාව කියන්නේ මේ මේ මිනිස්සයාගේ ඇඟ වටේට ලණු වලින් ගැට ගහලා තියෙන ආර්ථිකය. මෙහෙම රටක් දුවන්න බෑ. මේවා නිදහස් කරන්න ඕනේ. එහෙම නැතුව මේ ජනාධිපතිවරයා කියන ඔය ස්වයං සහ ඕගොල්ලෝ එකඟ වෙන ස්වයං සුභපතිම self congratulation මොනවාද ඒවා? පෙට්‍රෝල් පෝලිං නැහැ, ගෑස් පෝලිං නැහැ, අපි ඒක දන්නවා.
ගරු මන්තුමා තා විනාඩි 5ක කාලයක්
ඔබ බොහොම ඉස්සුදී හොඳටම ඇති. හරි? අපි දන්නවා ඒක. ඒක ගැන ඔච්චර උද්දාමයට ලක් වෙන්න එපා. ඒක මේ මේක it's only stabilization. What we need is growth. Where is your plan for growth? That is the question that we are asking. And we are saying neither you or some of those on this side don't have a plan. because there is no ideology towards that plan. ඉතින් ඒ නිසා වාමාංශික ඔය මේ රාජ්‍ය ප්‍රමුඛතාවයේ මත අභ්‍යන්තරයේ දෙස අවධානය යොමු කරන කට්ටියටත් මේ 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 මතවාදය අපි ඉදිරිපත් කරන විවෘත විවසායකයේ මත අවධානය යොමු කරන මතවාදයක් අතර ගරුක් සභාපතිතුමන් ලොකු වෙනසක් තියෙනවා. දැන් මගේ වෙලාව ඉවර වෙන නිසා මම අවසන් කරන්නම්. ගරු කතානායකතුමනි, වැඩි වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩගන්න අවශ්‍ය නිෂ්පාදන සාධක මොනවාද? අපි කවුරුත් දන්නවා. What are the factors of capital? හරි, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. හරි, ලෑන්ඩ් ලේබර් කැපිටල් ඇන්ඩ් ඔන්ටර්ප්‍රනර්ෂිප්. අපේ රටේ භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය තියෙනවා. මට මතක් වෙනවා ගරු ජනාධිපතිතුමනි, මංගල ඇමතිතුමා අර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක විවෘත කරන්න මාතර ගිය වෙලාවේ කිව්වා මේ පැත්තේ මිනිස්සු කොච්චර ව්‍යවසායකයෝ හැටියට තිබුණා හිටියද. මේ ව්‍යවසායකත්වය අපේ රටේ අවුරුදු 100 ගානක් 1000 ගානක් තිබුණා. හරි, ඒකට අවශ්‍ය පසුබිම සකස් කරනවා නම් ව්‍යවසායකයෝ ගොඩ එයි. අපි ලොකු වැඩපිළිවෙලක් තියෙනවා, පස්සේ එක ගැන කතා කරන්න අපිට පුළුවන්. හරි, එතකොට අපිට භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය ගැන ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඉතිරි කිරීම අඩු අපේ රටේ ප්‍රශ්නය තියෙන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ගොඩනැගෙන්නේ ආයෝජනය මගින්. සමහරු සුරංගනා කතා කිව්වට මේ ප්‍රාග්ධනය රැස් කරන ආකාරය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එහෙම නැත්තම් නෝකොත් පටලැවිච්ච කතා මං අහගෙනයි එහෙම මෙහෙන් ඇහෙනවා. අපි පැහැදිලිව කියනවා, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පටන් ගත්ත, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සුවිශේෂී ලෙස පෙන්වලා දුන්න ක්‍රමයට අපි ශ්‍රී ලංකාව ලෝකෙට විවෘත කරනවා. විවෘත කරලා ඒ විදේශීය ආයෝජනය අපි ලබා ගන්නවා. මේ ප්‍රාග්ධන ලබා අරගෙන අත වශයෙන්ම එදා ඔය වැඩේ 1994 නැවැත්වුවේ නැත්තම් අපි දේශපාලන ભેදයකින් තොරව ගිහිල්ලා අපි බලමුකෝ විද්වත් මේ මොනවද මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරපු කට්ටිය ලියලා තියෙන්නේ කියලා. ඒ 94 වෙනකොට තිබිච්ච මොමන්ටම් එකේ ගියා නම් අද අපි දිනුන රටක්. එදා ප්‍රේමදාස මහත්තයාගේ අභාවයෙන් පස්සේ ෆැක්ටරි ටික ඇරෙනකොට වියට්නාමේ එක්ස්පෝර්ට් කරේ බිලියන් ඩොලර් 3.5යි. අපිත් එක්ස්පෝර්ට් කරේ බිලියන් ඩොලර් 3.5යි. අපි ගිය අවුරුද්දේ බිලියන් ඩොලර් 12.5යි. වියට්නාමේ බිලියන් ඩොලර් 336යි. ඒගොල්ලෝ රෙදිපිලිවල ඉඳලා සපත්තු හැදුවා, ටොයිස් හැදුවා, රේඩියෝ හැදුවා, ටීවී හැදුවා, කම්පියුටර් හැදුවා. අපි තාම එතන. ඇත්තටම ඔය මේ අපරල් ෆැක්ටරි කරන ප්‍රධාන 3 දෙනාට මල් තියන්න ඕනේ. කවුද? අපේ අමලීන් ලටයි, අස්රෆ් ලටයි, හයිඩ්‍රමාන් ලටයි, අනික කට්ටියටයි. නැත්තම් මෙහෙම දෙයක්වත් නැහැ. ඕගොල්ලෝ අවුරුදු 20ක් 30ක් මොකද්ද ගෙනාපු අලුත් වැඩපිළිවෙල? මොකද්ද රැකියා නිර්මාණය කරන්න ගෙනාපු ආයෝජන? මොකද්ද රට ලෝකෙට එකතු කරන්න කරපු දේ? ප්‍රේමදාස මහත්තයාගේ අභාවයෙන් පස්සේ කරපු දේ කියන්නකෝ. එහෙම කියන්න බෑ. අපේ අනිත් විකල්ප කණ්ඩායමත් ඒකට එකඟ නැහැ. හරි, උදාහරණයක් හැටියට මන්නාරමේ තියෙන සුලන් ටික ඉන්දියාවේ ග්‍රිඩ් එකත් එක්ක කනෙක් කරලා අපිට පුළුවන් නම් ඉම්පෝර්ට් කරන්න මේ විදුලි බලය. ඒකේ මුදල් උපය ගන්න පුළුවන් නම් මොකද ඒ ප්‍රශ්නේ? මම වැඩ කරා මේ පාර්ලිමේන්තුවට එන්න කලින් නේපාලයේ, බූටානයේ අවුරුදු ගාන. හරි, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන උපදේශකයෙක් හැටියට මොකද අපි කරේ? බූතානයේ තිබිච්ච ජල විදුලි වලින් හදන විදුලිය ඉන්දියාවේ ග්‍රිඩ් එකට සම්බන්ධ කරා. අද බූතානයේ අපනයන ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් එන්නේ ඒ ඉන්ධන ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෝර්ට් එකෙන්. ඉතින් ඒ නිසා අපි මනස විවෘත කරමු. සජි ප්‍රේමදාස මේ අපේ විපක්ෂ නායකවරයා කිව්වා නොයෙකුත් කාරණා තියෙනවා, සෙකියුරිටි කන්සර්න්ස් තියෙනවා, අනිත් ඔක්කොම කන්සර්න්ස් තියෙනවා. ඒ ඔක්කොම කන්සර්න්ස් අපි සලකමු, සලකලා බලමු කොහොමද මේක ඉස්සරහට අරගෙන යන්නේ කියලා. එතකොට එතන තමයි විසඳුම තියෙන්නේ. අපිට මේ ප්‍රාග්ධනය ගම් දනව් කරා ගේන යන්න පුළුවන්. ගමේ දරුවන්ට රැකියාවක් සොයා ගන්න පුළුවන්. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකය දියුණු කරන්න පුළුවන්. තමන්ගේ අස්වැන්නෙන් උපරිම ප්‍රායෝජනයක් ගන්න පුළුවන්. මිනිස්සු අතර සල්ලි ලබා ගන්න පුළුවන්. වෙන විදිහේ ආර්ථිකයක් තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොටින්ම කියනවා නම් ආර්ථික අවස්ථා සුලභ සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම තමයි අපේ ආර්ථික දැක්මේ මේ වැඩපිළිවෙල. කරු කතානායකතුමනි, මෙතන අත ඉදිරිපත් කරලා තියෙන රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ, IMF, ඔක්සිමෝරෝ, නාන්ඩුවට මේ වැඩේ කරන්න බෑ. කරන්නත් බෑ, කරන්න ජනමතයකුත් නෑ, ජනමතයක් ලැබෙන්නෙත් නෑ. ඉතින් ඒ නිසා ඊළඟ චන්දර කලින් එන අවසාන අයවැය තමයි මේ. අපි තව මාස කිහිපයකින් අපි යාවත්කාලීන කරපු තුන්වැනි බ්ලූ ප්‍රින්ට් එක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. වෙන කිසිම දේශපාලන පක්ෂයක් තමන්ගේ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුවේ සභාගත කරලා නැහැ සජබේ ඇරෙන්න. අපි පළවෙනි එක දුන්නා බ්ලූ ප්‍රින්ට් 1, දෙවැනි එක දුන්නා බ්ලූ ප්‍රින්ට් 2, තුන්වැනි එක ආයෙත් දෙනවා යාවත්කාලීන කරලා. දරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ආයවැය සජි ප්‍රේමදාස රජයක් තුළ ඉදිරිපත් කරන්න. මම මේ රටේ ජනතාවකින් ඉල්ලන්නේ සුරංගනා කතාවලට රැවටෙන්නේ නැතුව යථාර්ථවාදීව අපි ඉදිරිපත් කරන විකල්පයට ඇහුම්කන් දෙන්න, විශ්ලේෂණය කරන්න, අපිත් එක්ක තර්ක කරන්න එන්න, අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ රට ගොඩගමු. බොහොමත් ස්තුතියි ගරු කතානායකතුමා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලට ගරු කරුෂයන්.
I just want to point out one matter. Of course, certain other points what you expressed, I will reply to you when I'm speaking on the budget. But on this external debt restructuring, I got the impression when I was sitting here that, you were trying to aggravate the speculations which are being spoken of. But, Honorable Member, all the details which were to be shared are being shared now. So external restructuring of the debt, discussions, engagements are taking place very positively. So I also want to give another assurance to you. His Excellency the President gave assurance to all creditors in writing, saying that when the external restructuring resolution is being finalized, that our treatment will be comparable. So that is the principle that we are negotiating on. So I think... I hope you'll understand that whatever needs to be shared has been shared, and please appreciate the fact the most difficult part of external debt restructuring is almost, we are very confident that we will come into a final resolution. But also, you are very sensitive in your speech. Bohoma sangveji una. හැබැයි ඔබේ සංවේදීතාවය ක්‍රියාවෙන් මේ වෙනකොට ඔප්පු වෙලා නැහැ කියන එකත් මගේ අදහසක් හැටියට මම කියන්න ඕන.
මම සංවේදීව, අපි කණ්ඩායම සංවේදීව මේ රට ගොඩ ගන්න අපේ සම්පූර්ණ දායකත්වය දෙනවා. අපිට කැබිනට් ඇමතිකම අවශ්‍ය නැහැ, ඕනෙත් නැහැ, එපත් කිව්වා. හැබැයි අපි අපේ කමිටු වල මේ සියලු දේ කරනවා. ඉතින් ඒ නිසා ඒකට පිළිතුරු ඒකයි. අනිත් එක තමයි I appreciate your point, honorable minister. Two things. One is we know Lazards, whether Lazards have shared the deal that you have basically got into with China, with Paris Club, we don't know that. That information we don't have. If you say it has been shared and that is confidential information to you, we are happy. And in fact, as a political party, we have been urging China and we have been urging India and Paris Club to please come to an agreement. We don't want this country's debt negotiations to go on and on. We want it to be completed. So if there's anything that we can do as a political party, we are more than happy to do it. But my other issue, Honorable Sir, is on the macro link bond on the ISBs. Now that is where the issue comes. Now whether we are, all what I'm saying is, you can't give those guys a much sweeter deal than what others are getting. So that's all I want to talk about. You can reply during your speech, sir. Thank
Garu,
you.
Garu Nimal Siripasilla Mattuma, Garu Shyam, same.
Well, Honorable Harsha, you're talking on a very sensitive matter. I have very clearly expressed the fact that our treatment is going to be comparable. So, one party to be comparable and the other party not to be comparable is not our policy. So, whether it is the ISB holders or external debt, it will be a very comparable treatment.
So the